සදහැවතුනි, පානදුර ගල්තුඩේ සිද්ධස්ථාරාම විහාරස්ථානයේ වාර්ෂිකව පවත්වනු ලබන කඨින චීවර පින්කම් මාලාවේ ධර්ම දේශනාව අද දින පවත්වනු ලබන්නේ සයිප්‍රස්සේ ලංකාරාමය, කැලණිය වේවැල්දුව නාගරුක්කාරාමය යන උභය විහාරාධිපති සයිප්‍රස්සේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය පණ්ඩිත මොරවක සෝරත හිමිපාණන් වහන්සේ විසිනි. එසේනම් සදහැවතුනි, අපි මෙතැන් පටන් ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වෙමු.
කළ මහා පින්කමක් යලිත් වතාවක් සිහිපත් කරලා ඉන් ලබන ඵල සැපත විඳින්නට පෙදන්නට. මේ පින් බිම තුළ වසරකට වරක් සිදු කෙරෙන බොහෝ පින්කම් තියෙන්න පුළුවන්. වසරකට එකක් සිදු කෙරෙන පින්කම්. අපි වෙසක් පින්කම් කරන්නේ එකයි, පොසොන් පින්කම් එකයි, බොහෝ පින්කම් ගුණානුස්මරණ පින්කම් අපි එකක් කරනවා. හැබැයි කඨින පින්කම් කරන්නෙත් එකයි. නමුත් මේ සියලු පින්කම් අතර ඉහළින්ම තියෙන පින්කමයි මේ සිදු කරලා නිමාවටපත් උනේ. ඒ කියන්නේ අපේ ජීවිතේ මහත් වූ භාග්යක් උදා කරගන්න පුළුවන්, මෙලව පරලොව දෙලව සැනසෙල්ල යහපත උදා කරගන්න පුළුවන් ප්‍රාර්ථනා කිරීමෙන්ම අපේ ජීවිතේ බොහෝ ප්‍රාර්ථනා සඵල කරගන්න පුළුවන් මා හැඟි පින්කමක් නිමාවටපත් කරලා. ඒ පින්කමේ ප්‍රධාන දායකත්වය දරන ලද අජිත් පීරිස් මහත්මයා ඇතුළු ඒ වෙනුවෙන් අතහිත දුන් සියලු දෙනාම, සතුටු වුණ හැම දෙනාම, දැකලා සන්තෝෂ වුණ සාදු කියලා අනුමෝදන් වෙන්න කැමති හැම දෙනාටම එහි පුණ්‍ය ශක්තිය කුසල විපාක ගැන ඇහෙනකොට දැනෙනකොට පුදුම සතුටක් සිත්වලට ඇති වෙනවා. ඒ පින්කමේ ආනිසංස දේශනාවයි මේ මොහොතේ සිදු කෙරෙන්නේ. පින්වතුනි, අපට මේ පින්කම් පිළිබඳව කියලා දුන්නේ කවුද? පින්කම් කරහම පින් සිදු වෙන බව කියලා දුන්නේ කවුද? ඇතැම් ක්‍රියාවන් කරහම පව් සිදු වෙන බව කියලා දුන්නේ කවුද? ඒ පව් පින් දෙක අපට නැවත අපේ ජීවිතවලට බලපාන හැටි කියලා දුන්නේ කවුද? මේ පව් පින් දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් මෙලොව ජීවිතයටත්, උපපජ්ජ වේදනීය අපරාපරිය වේදනීය ආදී වශයෙන් භවයෙන් භවයටත් ප්‍රතිඵල ගෙන දෙන හැටි අපට නොපෙනෙන මේ දැකීම ඇතිව කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරගෙන ලෝකයට යමක් දේශනා කළා නම් ඒ අවබෝධයෙන් දේශනා කළ දේ ලොව සිදු වෙන දෙයක්මයි, නොසිදු වෙන දෙයක් බුදුබණේ කියලා නැහැ. ඒ නිසා තථාගත සිදු වෙන දේ විතරයි දේශනා කළේ. සිදු වෙන දේ විතරක් දේශනා කළ නිසා බුදුහාමුදුරුවන්ට තථාගත කියලා කියනවා. තථාගතයන් වහන්සේ. ඒ බුදුරජාණන් වහන්සේ, උන්වහන්සේට උපමාවක් නැහැ අපිට කියන්න. බුදුහාමුදුරුවෝ මෙන්න මේ වගේ කියන්න උපමාවක් තියනවද? උපමා නැහැ. රූපයට උපමා නැහැ, ගුණයට උපමා නැහැ. උන්වහන්සේ බුදුමුවින් භාසිත බුදුබණේවත් ඒකට උපමාවක් කියලා නැහැ. පින්වතුනි, ඒත් අපේ පැරැන්නෝ බුදුහාමුදුරුවෝ සංකේතවත් කරන්න ඕන කළාම බෞද්ධ ඉතිහාසයේ සාහිත්‍යයේ කවියන් සාහිත්‍ය දරයන් බුදුහාමුදුරන්ට උපමාවක් ලැබුවා. මොකක්ද උපමාව? නිලුම් මල. නිලුම් මල උපමා කළේ ඇයි? අපේ පැරැන්දු හිතුවා නිලුම් පැලේ හටගන්නේ කොහේද? නිලුම් පැලේ හටගන්නේ විලක මඩේ, උපත මඩේ. මඩේ ඉපදිලා ඒ නෙළුම් පැලය පෝෂණය වෙන්නේ අවශ්‍ය කරන නිලුම් පැලයට ඕන ජලය ආහාර දෙකම සපයගන්නේ මඩ තුලමයි. මඩෙන් ලබාගෙන මඩදියේ පෝෂණය වෙනවා. ඒ විලේ මාළු ඉන්නවා, ජලජ සත්තු ඉන්නවා. ඒ සත්තුන් බහුල මේ විලේ පිළිගඳ ගහන සත්තු ඉන්නවා, දුර්ගන්ධය හමන සත්තු ඉන්නවා, ලස්සන සත්තු ඉන්නවා, අවලස්සන සත්තු ඉන්නවා. මේ ඔක්කොගෙම්ම පිරුණු විලේ නිලුම් පැලය පෝෂණය වෙනවා, වැඩෙනවා. අන්තිමට නිලුම් කොළ ටික ජලයේ මතුපිට ස්පර්ශ වෙමින් විහිදිලා තියෙනවා. නිලුම් දණ්ඩ ඒ අතරින් ඉහළට ඇවිල්ලා ජලයෙන් මතුපිටට ඇවිල්ලා සියපත් විහිදලා දුටු දුටු දනන්ගේ නෙත්සිත් සනහාලන සුන්දර දර්ශනීය විදියට විකසිත වෙනවා. අහස හිරුමඩ හිරුමල විකසිත වෙන වෙලාවට පිපෙන පියුමක පිපුණට පස්සේ හැදුණු වැඩුණු විලෙන් වතුර පොදක් අරගෙන ඉස්සොත් නිලුම් පෙතිවල වතුර තැවරෙනවද? තැවරෙන්නේ නැහැ. හැදුණු වැඩුණු මඩ ටිකක් අරගෙන ඒ විලේ යටින් ඉස්සට මඩ තැවරෙනවද? මඩ තැවරෙන්නේත් නැහැ. බුදුහාමුදුරුවෝ ඉපදුනේ මඩ ගොහරුවක තමයි. ඒ කිව්වේ මිනිස් සමාජය කියන්නේ මඩ ගොහරුවක් වගේ තැනක් තමයි, දුක් සහිත තැනක්. මේ සමාජයේ විලක් නම් විලේ හැදෙන වැඩෙන උපත ලැබපු උන්වහන්සේ ඉපදිලා මව් කුසෙන් ජනිත වෙලා සෙසු දරුවන්සේ ආහාර පානයෙන් යැපිලා පෝෂණය වෙලා මේ සමාජය තුල ප්‍රගති ගමනක යෙදුණා. ඒ ගමන තුල පිළිගඳ ගහන මාළු හිටියා, විවිධ ජලජ සතුන් ඉන්නවා වගේ අවලස්සන මෙන්ම ලස්සන අයත් හිටියා මේ මිනිස් සමාජේ. සමහරුන්ගේ සිත් සුවඳයි, සිත් ලස්සනයි, සමහරුන්ගේ දුර්ගන්ධය හමන සිත් තියෙන අය, වෛරයෙන් කුණූන සිත් තියෙන අය හිටියා, ද්වේෂයෙන් ඊර්ෂ්‍යාවෙන් ගිනියම් වෙච්ච සිත් තියෙන අය හිටියා. මේ සියලු දෙනා අතරේ දේවදත්තලා එක්ක ජීවත් වුණා. අවසානයේ බුදුබව ලැබුවට පස්සේ උන්වහන්සේ පියුමක් වගේ කෙලෙස් සහිත සමාජයේ ඉපදිලා කෙලෙස් සහිත සමාජේ හැදිලා වැඩිලා විකසිත වුණ බුදු පියුමට ඊට පස්සේ කිසිම කෙනෙකුට කෙලෙස් බිඳක්වත් තවරන්න පුළුවන් වුණාද? බෑ. තණ්හා රති රඟාට බැරි වුණා. ඒ වගේම බුදුසිතට ඊර්ෂ්‍යා වෛරය ක්‍රෝධ කෝප සිතුවිල්ලක්වත් ආවේ නැහැ. ඒ වගේම බුදුහාමුදුරුවන්ට ගල් පෙරලපු දේවදත්තට අපහාස කර චිංචි මානවිකාවට කරුණාවෙන් දෙනෙත් විවර කරලා අනුකම්පාවෙන් බණපදයක් කිව්වා මිස තරහක් නම් ඉපදිලාම නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ එහෙමනම් මේ තුන් ලෝකෙම උත්තරීතර ගුණ සමුදායකින් පිරිපුන් උන්වහන්සේට මම නමස්කාර කරමි, මාගේ නමස්කාරය වේවා කියලා සාදු කියන්නේ. පිපිපියුම් වනයක් ලෙසින් තුන් ලෝවි පුල මන නන්දනා අතිමහත් ගුණයෙන් උතුම් පිරි චන්ද්‍ර මණ්ඩල සේමනා නිති දුකින් වෙලිලෝ සතුන් වෙත අමනිවන් සැප කැන්දනා අත් ඒ උතුම් බුදු පා කමල් යුග සාදු සාදු වන්දනා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තුළ පින් පව් කුසල් අකුසල් ගැන කියලා දෙනවා. අපි කුසල කර්ම 8ක් ගැන බණ පොතේ අහලා තියෙනවා. අටමහා කුසල්. අටමහා කුසල් පිළිවෙලට ඉහළ සිට පහළට පෙළගස්වා තිබෙනවා. ඉහළින්ම තියෙන්නේ මොන කුසල කර්මයේද? කටින මහා පින්කමේ අපි ලබන කුසල කර්මය. එහෙනම් අපිට කරන්න තියෙන කුසල කර්ම අතර ඉහළම කුසල කර්මයයි මේ සිද්ධ කරන්නට යෙදුනේ. දැන් අපේ හාමුදුරුව මතක් කළා, මේ පින්කමේ ප්‍රධාන දායකත්වය දරන්නේ අජිත් පීරිස් මහත්මයා කියලා. ඒතොර එතුමා ලබන ආනිසංස අනිත් අයට ලබන්න බැරිද? පුළුවන්ද? බැරිද? පුළුවන්. ඒ කොහොමද? එතුමා මූලිකත්වයේ අරගෙන මේ කටයුතු වල ක්‍රියාකාරීව දායක වෙලා පහන් වූ සිතින් ඒ කාර්ය කරනකොට ලැබෙන කටිනානිසංසය තව කෙනෙකුට මේ කටින පින්කම දවසේ කටිනය තැම්පත් කරන අපි හිතමු මේසයක් තියෙනවා කියලා ගෙනල්ලා ඒ මේසෙට ඇතිරිල්ලක් දාලා ප්‍රාර්ථනා කරනවා, මේ මත කටින චීවරය තැම්පත් කරනවා. සතුටින් බලාගෙන ඉන්නවා. කටිනානිසංස ලැබෙනවද නැද්ද? ලැබෙනවා. කටිනය පිළිගන්වන තැන, පූජ කරන තැන ඇවිල්ලා මේ ශාලාවේ එතන බිම අතුගාලා පිරිසිදු කරනවා උපාසකම්ම කෙනෙක්. පිරිසිදු කරලා බලාගෙන ඉන්නවා පින්කම කරන දිහා. කටිනානිසංස ලැබෙනවද නැද්ද? ලැබෙනවා. පැත්තක කප්රුකක් තියෙනවා. මෙහි තිබුණාද? කප්රුකක් තිබුණා. මේ කප්රුකේ ගොඩක් දේවල්, වටින දේවල් එල්ලන්න වත්කමක් නැති අහිංසක දුප්පත් උපාසකම්ම කෙනෙක්. කල්පනා කරලා බලනවා, අනේ මට මේකට එල්ලන්න පූජ කරන්න තරම් මගේ අත කිසිම දෙයක් නැහැ. මට එහෙම කිසිම දෙයක් පූජ කරන්න කියලා නැහැ. ඒ උපාසකම්ම කල්පනා කරනවා, මට දැන් දෙන්න දෙයක් නැහැ. මම මොකද කරන්නේ මේ වෙලාවේ? කල්පනා කරනවා, මට මුකුත් පූජ කරන්න 아무තු දෙයක් නැහැ. මම ඇවිල්ලා මේ කප්රුක දිහා බලලා මේ කප්රුකේ එල්ලලා තියෙන දේවල් පිළිවෙලකට එල්ලලා නැහැ කියමු. ඒ උපාසකම්ම ඇවිල්ලා එකක් ලිහලා තව තැනකින් ඒක ලස්සනට එල්ලනවා. දැන් මේ එල්ලන්නේ හිතේ පහන් බවක් ඇති කරගෙන. කටිනානිසංස ලැබෙනවද නැද්ද? ලැබෙනවා. ඉදිකටුවක් පූජ කළත් කටිනානිසංස, කටින පින්කම එක්ක සම්බන්ධ වෙලා ඔබ කළේ යම් දෙයක්ද පහන් වූ සිතින්. හැබැයි ඒකට පහන් වූ සිත ඕන කරනවා. ගතින් වචනෙන් අපි කවර කුසල ධර්මයන්හි නිරත වුණත් සිත තුළ ශ්‍රද්ධාවේ පිහිටා නැත්තම් එයින් ලබන ආනිසංස ලබන්න අපිට බෑ. එහෙමනම් ආනිසංස පිහිටන්නේ අපේ සිතේ ශ්‍රද්ධාවේ පිහිටීම මතයි. ඒ අනුව මේ සියලු දෙනාම කටිනානිසංස ලබන පින්වතුන්. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබේ සිත ක්‍රියාත්මක වුණ පිළිවෙල අනුවයි මේන් ලැබෙන ආනිසංසවල ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒ නිසා අපි හිතමු කටින පින්කමක් කරනකොට මේකට කවුරු හරි අවහිරයක් කරනවා. දැන් ආනිසංස ප්‍රබලයි. කුසල කර්ම අතර ඉහළම කුසල කර්මය. මේකට කවුරු හරි බාධාවක් කරනවා. දැන් මේකේ අනිත් පැත්ත අකුසල කර්ම අතරත් ඉහළම අකුසල කර්මයක් නෙමෙයි දෙය කරන්නේ. ඉහළම අකුසල කර්මයක්. ඒ නිසා යම්කිසි කෙනෙක් කටින පින්කමකට බාධා කරනවා නම්, කටින පින්කමක් කරන කෙනෙකුගේ සිත බාල කරනවා නම්, ඒ සිතට කුමක් හෝ මානසික පීඩාවක් ඇති කරනවා නම්, ඒ කටින පින්කම කරන මොහොතේ පුංචි හරි ඒ කෙරෙහි විරසක සිතුවිල්ලක් හරි ඇති කරගන්නවා නම්, ඒකෙන් ලැබෙන අනිත් පැත්තත් ඒ වගේම තමයි. ඒ නිසා දැන් මේ පින්නතුන් හැම කෙනෙක්ම ඒ මහා පින්කමේ කොටස්කරුවන් බවට පත් වුණා. ඉතින් කටින පූජ කරන වෙලාවේ කටිනේ ආනිසංස ගැන ගොඩක් දේශනා කරනවා. මම පොදුවේ මෙය අපිට කර්ම ශක්තියක් ලෙස බලපාන්නේ කෙසේද කියන කරුණයි විස්තර කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් මම මේ අයගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි. පින්නතුනි, මේ පින්නතුන්ට බැංකු ගිණුම් මෙහෙම තියෙනවා. තියෙනවනේ. මම ඒක ඇහුවේ මේ පන්සලට ආධාර කරන්න කියන්නේ නැරන් නෙමෙයි. බැංකු ගිණුම් තියෙනවා. ඔය බැංකු ගිණුම ආරම්භ කරද්දී මොනවද ඕන කළේ? නම ලිපිනේ හරියට සටහන් කරන්න ඕන කළා. ඉතින් බැංකු ගිණුමක් ආරම්භ කරන්න ගියාම කොහොමද කරන්න ඕනේ කියන එක අහගන්න පුළුවන්. මොකද මං ආවෙත් බැංකුවේ මහත්තයෙක් එක්ක. ඉතින් අනන්‍යතාවය තහවුරු කරන්න ඕන කළා. අත්සන තබන්න ඕන කළා. හැඳුනුම්පත ඕන කළා. මෙහෙම බැංකු ගිණුමක් ආරම්භ කළා. හැබැයි අපි යනවා මල ගෙදරක. මේ ඇත්තන්ට වඩා මල ගෙවල් වල අපි ගිහිල්ලා තියෙනවා. මේ අය යන්නේ ඥාතිවරයෙකුගේ හිතවතෙකුගේ දන්න කියන කෙනෙකුගේ. අපි එහෙම නෑ. උපාලි හාමුදුරුව ආරාධනා කළොත් සෝරත හාමුදුරනේ මගේ පාංශු කුලයක් තියෙන ඔබ වහන්සේත් ඒකට වැඩම කරගන්න ලැබුණොත් හොඳයි කියලා. කවුද කින්ද මන්ද මට අදාළ නෑ. අඳුරන්නේත් නෑ. අපි පාංශු කුලයට වඩිනවා. ඒ වගේ මගේ පැවිදි ජීවිතයේ දැන් අවුරුදු 29යි. මේ අවුරුදු 29ට මම පාංශු කුල දහස් ගණනකට ගිහිල්ලා තියෙනවා. ගියහම් පොඩ්ඩක් විමසිල්ලෙන් බලනවා. ඉතින් ඒ පාංශු කුලයට ගිහිල්ලා බලනවා මම මිනි පෙට්ටිය දිහා. බැලුවහම කවුරුවෙත් නැහනේ ওই මිනි පෙට්ටියේ බැංකු පොත තියලා තියන්න. කිසිම තැනක දරුවෙක්වත් මේ අම්මගේ තාත්තගේ බැංකු පොත කියලා තියනවද මිනි පෙට්ටියේ? තියන්නේ නැහැ. ඉඩ කඩම් වල Taman සතු භෞතික දේපල වල අයිතිය තහවුරු කරන ඔප්පු තිරප්පු වල පිටපතක් තියන්නේත් නැහැ. ඒ කිසිම දෙයක් නැහැ. මියගිය කෙනාගේ දේහය ඔසවන්න හදනකොට මුළු ගෙදර මාඬනවා, වැළපෙනවා, අනේ අපිව දාලා යන්න එපා කියලා. සමහර කෙනෙක් අඬනවා ඇයි අපි තනි කළේ කියලා. තව කෙනෙක් අඬනවා මාත් එනවා. ඒ කිව්වට කොතනට යනකම් යනවද? එහෙම කියලා කනත්ත ළඟට කියනකම් ගිහිල්ලා ආපහු හැරිලා එනවා. එතනින් එහාට යන්නේ නැහැ. නෑදෑයෝ කෙසේ කීවත් එතනින් එහාට අපිත් එක්ක ඉන්නේ නැහැ. ඇති තැන අපිත් එක්ක ඉන්න නෑයෝ, නැති තැන සමහර විට නැහැ. ඇති නැති හැම වෙලාවෙම හිටියත් අපේ ශරීර කෝඩුවෙන් විඥාණය පහව ගිය තප්පරේ ඉඳලා ඒ අය අපිත් එක්ක යන්නේ නැහැ. එතනින් ඉවරයි. පාලි භාෂාවෙන් වචනයක් තියෙනවා නෑදෑයට කියන බන්දු. මොකද්ද වචනේ? බන්දු. බුදුහාමුදුරෝ දේශනා කරනවා අපිට නෑයෙක් සිටිනවා ජීවත්ව ඉන්න කාලේ වගේම මියගියට පස්සෙත් අපිත් එක්ක යන නෑයෙක් ඉන්නවා. කවුද ඒ නෑයා? කම්ම බන්ධු, කර්මය නැමැති නෑයා. කර්මය නැමැති නෑයා ජීවත් වෙන කාලෙත් අපිත් එක්ක ඉන්නවා, මියගියාට පස්සෙත් අපිත් එක්ක යන්න එනවා. එහෙනම් ජීවත්ව ඉන්න කාලේ ඇති තැන විතරක් හිටපු නෑයෝ, ඇති නැති හැම තැනම හිටියත් මරණින් පස්සේ එන්නේ නැති නෑයෝ ගැන සලකන එකද වඩා හොඳ? මරණින් පස්සෙත් අපිත් එක්ක ඉන්න නෑය ගැන සැලකිලිමත් වෙන එකද හොඳ? මරණින් පස්සෙත් අපි ගැන සැලකිලිමත් වෙන, අපිත් එක්ක ඉන්න නෑය ගැන විමසිලිමත් වෙන එක හොඳයි. බුදුහාමුදුරුවෝ ඒ නිසා අපේ අවධානය යොමු කළේ අන්න ඒ නෑය ගැන. ඒ නෑය පිළිබඳ අවධානය යොමු කළා. පින්වතුනි, අපි උපදිනකොට මම මුලින් ඔබෙන් ඇහුවේ බැංකු ගිණුමක් ගැන. ඔබට මෙන්න මෙතනට ඒක ගලපලා පෙන්වන්න. අපි උපදිනකොටම අපිට ගිණුම් දෙකක් විවෘත වුණා. මොනවද ඒ ගිණුම් දෙක? කුසල් ගිණුම සහ අකුසල් ගිණුම. ඒ ගිණුම් දෙක විවෘත කරන්න අනන්‍යතා සහතික ඕන කළාද? නෑ. අස්වැන්න තබන්න ඕන කළාද? නෑ. නම ලිපිණය සඳහන් කරන්න ඕන කළාද? නෑ. ඒ ගිණුම් දෙක අපි උපදිනකොටම අපි වෙනුවෙන් විවෘත වුණා. මේ ගිණුම් දෙකේ දැන් මොන තරම් හර බැර වෙලා තියෙනවද කියලා දන්නවද? දන්නේ නැහැ. කවුරුවෙත් දන්නේ නැහැ. අපි පරීක්ෂා කරලා බැලුවොත් හොඳ නැද්ද? හොඳයි. හැබැයි අපේ මූල්‍යමය ගිණුම ලංකා බැංකුවේ නැත්නම් මහජන බැංකුවේ තියෙන ගිණුම පරීක්ෂා කරන අපි කුසල අකුසල ගිණුම ගැන පරීක්ෂා කරලා නැහැ. මම අදාවේ ඔය ගිණුම පරීක්ෂා කරන හැටි කියලා දෙන්න. මේ ධර්ම දේශනාවේ මගේ පරමාර්ථය එකයි. ඊට පස්සේ ගිණුමේ තියෙන හරබැර විමසලා ශේෂය කොච්චරද කියලා දැනගෙන යන්න ලැබුණොත් ඔය ඇත්තන්ගේ ජීවිතේ මේ තප්පරේ ඉඳලා තවත් ටිකක් වෙනස් වෙන බව මම දන්නවා. ඒ නිසා බුදුබණේ මේ දෙක කුසල් අකුසල් ගිනුම් ලෙස හඳුන්වලා නැහැ. ඒ වචනේ මම දුන්නේ හඳුනා ගැනීම පහසුව පිණිස. ඒ නිසා මරණින් පස්සේ අපිත් එක්ක ගමන් කරන කර්මය නැමැති නෑයා කියලා හැඳින්නුවේ කවුද? ඔන්න ඔය කුසල අකුසල ගිනුම් දෙකේ තියෙන ශේෂයටයි. මියදෙන සතුන් නෑ එය අරගෙන යන්නේ භෞතික දෙයින් ජීවිතයම සමුගන්නේ. නෑදෑයන්ගේ වගතුග නැවිමසන්නේ ඒ හැම අතහැරලා තනියම පිට වෙන්නේ. එනමුදු අපට නොපෙනෙන නෑයෙකුට සිත බුදු බණ තුලින් අවධානය යොමුව ඇත. පින්වත පින්වතිය ඒ ගැන අපරිමිත හැඟුමින් බලනු මැන ලොකු ආසියක් ඇත. උපදිනකොට පිරෙන කුසල් ගිනුමක් ඇත්තේ තව ගිනුමක අකුසල් ටික පිරිලා ඇත්තේ. මේ දෙකටම කරුම කියන නම දී ඇත්තේ. විමසනු මැන මල් පිපේවි එතකොට චිත්තේ.
අපේ මේ ගිනුම් දෙකට කුසල් අකුසල් බැරවෙන්නේ කොහොමද කියලා විමසලා බලමු. මේ පින්කම කටින පින්කම ඒකට සම්බන්ධ වෙන හැටි. අකුසල් ගිනුමට අකුසල් බැරවෙන, අකුසල් උපද්දන, අකුසල් පෝෂණය කරන මූල තුනක් තියෙනවා, උල්පත් තුනක් තියෙනවා. අකුසල් ගිනුමට අකුසල් බැර කරන ඒ මූල තුන මොනවද? අකුසල් ගිනුමට අකුසල් උපදින අකුසල් මූල තුන මොනවද? ලෝභ, දෝස, මෝහ. කුසල් ගිනුමට කුසල් බැර කරන කුසල මූල තුනක් තියෙනවා, ඒ මොනවද? අලෝභ, අදෝස, අමෝහ. ලෝභ කිව්වේ තෘෂ්ණාව, ආසාව, රාගය. මේ විදියට විවිධ නම් වලින් අර්ථකථනය කරනවා. ඇසින් දකින දේ, කනට ඇහෙන දේ, නාසයට දිවට, ශරීරයට දැනෙන දේ, තමන්ට ප්‍රියශීලී නම්, කැමති නම්, සුබ අරමුණක් නම් ඒ අරමුණ සමග බැඳෙනවා, ඇලෙනවා. මේක තෘෂ්ණාව, මේක ආසාව. මේ ආසාව දුරු කළ කෙනෙක් අපේ මේ සමාජේ නැහැ. දුරු කළා නම් අපි මෙතන නැහැ. තණ්හක්ඛයෝ නිරෝධෝ, එහෙනම් අපි නිවන සාක්ෂාත් කරගෙන. නිවන් නොදැක අපි තවම ඉන්නේ තෘෂ්ණාව ප්‍රහීණ කළේ නැති නිසායි. ඒ නිසා පින්වතුනි, දැන් රජ කෙනෙකුට තියෙනවා රාජධානියේ වාසනාවට අපි හිතමු. ඒ රාජධානියේ තියෙන කඳු අතර එක කන්දක් රත්තරන් කන්දක් වෙනවා. අපි හිතමු එහෙම වුණා කියලා. අපි රජුරුවන්ගෙන් ඇහුවොත් මහරජතුමනි දැන් ඇද්ද කියලා. සක්‍රදේවේන්ද්‍රේ හරි ඇවිල්ලා අහනවා, ඔන්න එක කන්දක් රත්තරන් කළා, දැන් ඇද්ද? රජුරු මොනවා කියයිද? අනේ අනිත් කන්දත්. බුදුහාමුදුරුව වරක් දේශනා කරනවා, එක මිනිස්සෙකුගේ ආසාව දුරු කරන්න රත්තරන් කන්දක් පහළ වුණත් බෑ කියලා කියනවා. ඔබට මටත් ඒක අයිති. රත්තරන් කන්දක් පහල වුණත් එක පුද්ගලයෙකුගේ ආසාව සංසිඳෙන්නේ නෑ කියලා කියනවා. අපි හිතමු වයසක උපාසකම්ම කෙනෙක් සැර යටියෙන් හෙමින් හෙමින් පියවර මණිමින් ඉදිරියට යනවා. වේගය පැයට කිලෝමීටර් 0.0001 දශම ගාණක් වේගෙන්. බොහොම හිමීට. හැබැයි මේ යනකොට පාරේ වැටිලා තියෙනවා මුදල් නෝට්ටුවක්. වේගය තවත් ටිකක් අඩු වෙනවද නැද්ද? අඩු වෙනවා. කොන්දට අත තියාගෙන කෙඳිරි ගගා හරි නැමිලා ඒකත් අහුල ගන්නවා. දිකෑරලා බලනකොට 1000 නෝට්ටුවක්. හිත කියයිද වැඩි 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 කියලා? කියයිද? කියන්නේ නැහැ. කවදාවත් වැඩි කියන්නේ නැහැ. අපිට ලැබෙන දේවල් පිළිබඳව වැඩි කියලා අපි අහලා නැහැ. ලෝකේ කොහෙවත් අහලා තියෙනවද කොතනක හරි ස්ට්‍රයික් එකක් පිකටින් එකක් තියෙනවා අපිට padi වැඩි 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 අඩු කරව කියලා? ලෝකේ කොයි මොන රටේ හරි අහලා නැහැ. අපිට හැම තැනම ඇහෙන්නේ දියව් දියව් අපිට දියව්. එහෙම නෙල්ලන්නේ. වැඩි කියලා අපේ සිත් කෑ ගහලා නැහැ. කෑ ගහන්නේ නැහැ. ඇයි? තෘෂ්ණාව මත අපි පිහිටා තිබෙන නිසා. මේ තණ්හාව අපිට මුලිනුපුටා දමනතුරු කෙසෙල් කඳක් මැදින් කැපුවහම ලියලන්නේ යම්සේද ඒ විදියට පුනරේව රූහති නැවත නැවත ලියලමින් තියෙන එකක්. ඒ නිසයි බුදුහාමුදුරුවෝ කිව්වේ රත්තරන් කන්දක් පහළ වුණත් එක්කෙනෙකුගේ ආසාව දුරු කරන්නත් ඒක ප්‍රමාණවත් නැහැ කියලා. මේකේ අනිත් පැත්ත ලෝභකම. ඒකේ අනිත් පැත්ත පරිත්‍යාගය නැත්තම් විරාගය. අපි හිතමු සිංගන මිනිස්සෙක් එනවා අපෙන් අතපානවා, මොනවා හරි නැති බැරි කෙනෙක් ඉල්ලනවා. ඉස්සර අපිට මතකයි පුංචි කාලේ බස් එකට නැග්ගත් කවුරු හරි සිංගමන්්‍ය දින අය විවිධ විදියට ඇවිල්ලා ඉල්ලනවා. දැන් ඉල්ලන්නේ හැබැයි ඊට වෙනස් විදියට. නේ දැන් නොදුන්නොත් යන්නේ නැහනේ. ඉස්සර ඉල්ලන්නේ අනුකම්පාව දිනාගෙන. කොහොමද අනුකම්පාව දිනාගන්නේ? ඇවිල්ලා අපිට දුක් ගැනවිල්ලා කටබඩ පෙන්නලා කියනවා. පිනවත පිනවතිය අද දින වෙනන සමා කියනවා මගේ දුක ගොහෙලට සිරස නමා. උරුමය වෙනන තිබුනෙත් මේ දුකම තමා. පිහිටක් වෙලා යනවද පින් පතමි මෙමා. මේ මං හිඟා කන්න පාඩම් කරපුවා නෙමෙයි. පුංචි කාලේ ඇහිලා මතක හිටිය කවි. දෙන්න හිතෙනව නේද එහෙම ඉල්ලනකොට? මට එපා. එහෙම ඇහෙනකොට අනුකම්පාවක් සිත තුළ ඇති වෙනවා. දැන් අපි අනුකම්පාව ඇති වෙලා දෙන්න හදනවා. සාක්කුවට අත දාලා ගන්නවා කාසියක්, පහේ කාසියක්. හිත කෑ ගහනවා වැඩි 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 කියලා. මොකද වෙන්නේ? ආපහු කාසිය සාක්කුවට දාලා පුංචි කාසියක් හොයනවද නැද්ද? සොයනවනේ. දෙන්න ගියහම පහත් වැඩි අහුලනකොට ලැබෙනකොට 1000ත් මදි. එහෙනම් අපිට පැහැදිලි නේද? විරාගී සිතුවිල්ල, පරිත්‍යාගී සිතුවිල්ල පහළ කරගන්න එක ලේසි වැඩක් නෙමෙයි. දානංච යුද්ධංච සමානමාහෝ. මේ කටින පින්කම පිළිබඳව මෙතුමා මූලිකත්වයේ අරගෙන කටයුතු කරනකොට මේකට ලොකු මුදලක් වැය කරන්න ඇති. හැබැයි අපේ සිත් එක පාරටම අපිට ඉඩ දෙන්නේ නැහැ. තමා සතු දේ මෙහෙම අතහරින්න. මේක ලොකු යුද්ධයක් කරලා සිත ජයග්‍රහණය කරන්න. ජයග්‍රහණය කරපු කෙනා දිනනවා. ජයග්‍රහණය කරපු කෙනා දිනනවා. නැත්තම් සිත ඇතුළේ ලොකු යුද්ධයක් කරන්න වෙනවා. ඒ යුද්ධෙන් පස්සේ අන්න නිගමනේ කමන්නේ අපි මේක කරමු දෙමු. ඊට පස්සේ Taman ජයග්‍රහණය කරනවා. කුසල් සිතුවිලි මේ වගේ ලේසියෙන් පහළ වෙන්නේ නැහැ. අද දවසේ ඇසින් දකපු, කනෙන් අහපු, නාසයට දිවට ශරීරයට දැනුණු දේවල් නිසා අනේ මටත් කියලා කී වතාවක් පහළ වෙන්න ඇත්ත සිත්? මගේ මගේ මගේ, මට මට මට, මම මම මම. ඔය වචන ටික අද කී සැරයක් කිව්වද? ඒ සේරම කිව්වේ තෘෂ්ණාව පදනම් වෙලා, ආසාව පදනම් වෙලා. ඒ ආසාවේ තෘෂ්ණාවේ සිතුවිලි වලින් කියවුන ඒ වචන එක්ක රැස්ුනේ කුසල් දකුසල්ද? අකුසල්. පරිත්‍යාග සිතුවිලි අද දවසේ කීයක් පහළ වුණාද? අද නම් කටින පින්කම නිසා බොහෝ දෙනෙකුට ඒ සිත් පහළ වෙන්න ඇති පින්කමත් එක්ක. හැබැයි මං කිව්වේ සාමාන්‍ය දවසක් ගත්තොත්, උදේ ඉඳලා රැයට නිදාගන්න ගිහින් කල්පනා කරලා බලන්න අද දවසේ මට කුමක් හෝ පරිත්‍යාග සිතුවිල්ල අද දවසේ පහළ වුණාද කියලා. දවසට මෙහෙම සිතුවිල්ලක් පහළ වෙලා නැහැ. අඩුතරමින් සතෙක්ටම කෑම ටිකක් දෙන්නවත් සිතුවිල්ලක් පහළ වෙලා නැහැ. හැබැයි ආසාවේ සිතුවිලි නම් දවසට සිය දහස් ගාණක් පහළ වෙලා තියෙනවා. එහෙනම් දවසේ එක දවසක් තුල රැස් කරගෙන තියෙන්නේ ආසාවේ තෘෂ්ණාවේ අකුසල්ද වැඩි, පරිත්‍යාගයේ සිතුවිලි විරාගයේ සිතුවිලි වලින් එකතු වුණු කුසල්ද වැඩි? එක දවසක් තුල අකුසල් වැඩි. ඕන දැන් මම නෙමෙයි කියන්නේ, තම තමන්ගේ ගිරුම පරීක්ෂා කරන්නේ මේ. එතකොට ඔබට දැනේ. හොඳයි, දෙවෙනි අකුසල මූලය අකුසල් උපද්දන, අකුසල් මතු කරලා දෙන අකුසල මූලය. ඊළඟට අපි අවධානය යොමු කරනවා දෝෂ, තරහ නැත්තම් පටිගය. තරහ තියෙනවා නම් ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය මේ ඔක්කොම තියෙනවා. මෙතන ඉන්නවද කවුරු හරි හාමුදුරුවනේ මට නම් කවදාවත් තරහ එන්නේ නැහනේ කියලා කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? නෑ, මං හොඳටම දන්නවා කවුරුවෙත් එහෙම කියන්න පුළුවන් කෙනෙක් නෑ. අඩු වැඩි වශයෙන් වෙනස්කම් තියෙනවා, කාටත් තරහ එනවා. සමහරුන්ට පොඩ්ඩ වරදින්න බෑ, අපේ හරියට කේන් තියෙනවා. සමහරුන්ට ඉවසීමේ ගුණය ඊට වඩා වැඩි. සිරමැදිරිවල බණ කියන්න ගියහම මට තියෙන අත්දැකීම තමයි මේ කාරණේ හරි වැදගත්. සිර කුටිවල සිරබත් කන අය බණ කියලා ඉවර වෙලා මම පැය භාගයක් ඒ අයත් එක්ක කතා කරන්න කාලය වෙන් කරනවා. පෞද්ගලික දේවල් මම කතා කරනවා. පින්නතුනි වැඩි දෙනෙක් පසුතැවිලි වෙනවා. අනේ හාමුදුරනේ මං කවදාවත් වැරදි කරන කෙනෙක් නෙමෙයි. මං අනුන්ට කරදරයක් කළ ජීවත් වෙච්ච කෙනෙකුත් නෙමෙයි. හාමුදුරනේ මට එදා මගේ අවාසනාවට මට ඒ වෙලාවේ දරා ගන්න බැරි හදිසි කේන්තියක් ආවා. ඒ වෙලාවේ මම මේ දේ කළා අහම්බෙන් වගේ, මගේ අතින් මෙන්න මේ විපත වුණා. ඒ නිසා මට අද දුක් විඳින්න වෙලා තියෙනවා. එයා පසුතැවිලි වෙනවා. ෂණික කෝපේ ප්‍රතිඵල සිරමැදිරියේ විඳින අය පින්නතුනි ලංකාවෙ ඉන්නවා සිය දහස් ගාණක්. එහෙනම් තරහ හොඳ එකක්ද නරක එකක්ද? නරක එකක්. තරහ ඇති වෙන හැම තප්පරේම තරහ සිතුවිල්ලක් එන වාරයක් පාසා රැස් වෙන්නේ අකුසල්. ඒ තරහ මුවින් පිට වෙන වාරයක් පාසා ඒ වචන හැපිලා අනිත් අයගේ පපුවේ ඒ අයට දෙන වේදනාවත් අකුසලයක්, පාපයක්. ඒ කෝපය සිතින් මතුවෙලා හැසිරීම් රටාවෙන් තව කෙනෙකුට විපතක් සිදු වෙන තැන් තියෙනවා. ඒ මොහොතෙත් අපි රැස් කරගන්නේ අකුසලයක්. අද දවසේ මතක් කරලා බලන්න කී වතාවක් තරහවද කියලා. තම තමන්ට අද දවසේ කී වතාවක් තරහවද? කී වතාවක් තව කෙනෙක් දැකලා ඊර්ෂ්‍යාවක් ඇති වුණාද? කී වතාවක් වෛර සිතුවිල්ලක් පහළ වුණාද? ඒ පහළ වුණ හැම සිතුවිල්ලක්ම කුසල්ද අකුසල්ද? අකුසල්. අද දවසේ අපි දන්නේ නැහැ කී වතාවක් එහෙම තරහවද කියලා. හොඳට උදේ ඉඳලා දිනචරියාව මතක් කරගෙන ඉන්නේ එනකොට මතුවේ මතක් වෙයි. අද මේ පෙරහැර අතරේ පින්කම අතර කී දෙනෙකුට තරහවද කියලා බලන්න. එහෙම වෙනවනේ. අපිට ඕන විදිහට සිද්ධ වෙන්නේ නැත්තම් තරහ එනවා. ඒ විතරක් නෙමේ, සමහරු ගෙදරින් එළියට බහින්න හදනකොට අපි හිතමු වැස්සා මොකද වෙන්නේ, තරහ එනවද නැද්ද? රවල බලනවා කාගේ දිහාද? අහස දිහා, වැස්ස දිහා. තරහ අරගෙන වැස්සත් එක්ක. වැස්ස කියන්නේ ස්වභාව ධර්මය. කුසල්ද අකුසල්ද? අකුසල්. ස්වභාව ධර්මයේ එක්ක තරහ ගත්තත් අකුසලය අකුසලයමයි. ඊළඟට එළියට බහින්න හදනකොට වැදගත් ගමනක් යන උදේ පාන්දර හුණෙක් චුච්චුච්චුච්චු ගන්නවා. මොකද වෙන්නේ?
වටපිට බලනවා දත් කූරු හපාන කොහෙදෝ කයින්නේ කියලා. කාත් එක්කද මේ තරහ ගත්තේ? තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් සතෙක් එක්ක. කුසල්ද අකුසල්ද? අකුසල්. සතෙක් එක්ක වුණත්, ස්වභාව ධර්ම එක්ක වුණත්, අසල්වැසියෙක් එක්ක වුණත්, දරුවෙක් එක්ක වුණත්, තරහක් ආවොත් තරහ කියන්නේ මා කුසල්. එහෙමනම් අද දවසේ කී වතාවක් තරහවද කියලා බලන්න. ඒ හැම වෙලාවෙම අර ගිනුමට එකතු වුණා මොනවද? අකුසල්. ඒ වගේම මේකේ අනිත් පැත්ත, කුසල් ගිනුමට කුසල් බැර කරන දෙවෙනි කුසල මූලයට කියනවා අදෝස නැත්තම් මෛත්‍රිය. අද දවසේ මෛත්‍රී සිතුවිලි කී වතාවක් පහළ වුණාද? අද දවසේ ඇතුළත මෛත්‍රී සිතුවිලි. මේ ඇත්ත කොච්චර කල් මෛත්‍රී වඩලා තියෙනවද? එක එකයි තමන්ගේ ජීවිතේ ඒ කාල පරාසයන්ට අනුව මෛත්‍රී වඩලා තියෙනවා. අද දවසේ මෛත්‍රී සිතුවිලි කීයක් පහළ වුණාද? එකක්වත් නැහෙනේ. නෑ. තරහ ආපු ප්‍රමාණය වාර ගණන බැලුවොත් 20-30 වතාවක්. හැබැයි මෛත්‍රී සිතුවිලි අද දවසටම සමහරට එක වතාවක් දෙවතාවක් පහළ වෙන්නේ ඇති. එතකොට එහෙමනම් අද දවසේ වැඩිපුර රැස්ුනේ කුසල්ද අකුසල්ද? ද්වේෂය තුලින් එකතු වෙන අකුසල් ගිනුමට බැර වුණා. මෛත්‍රිය තුලින් රැස් වෙන කුසල් ගිනුමට කුසල් බැර වුණා. හැබැයි ඒ දෙස බැලුවහම අකුසල් කන්දක් රැස් වෙනකොට කුසල් කෙන්දක් විතර එකතු වෙලා තියෙනවා. මෛත්‍රිය. මම බණ ධර්ම දේශනාවක් කරනවා බියගම පන්සලක විශාල පිරිසක් බණහනවා. ඒ ධර්ම දේශනාව සිදු කරනකොට ශාලාව ඇතුලේ වගේම එළියේ විශාල පිරිසක් හිටියා. මේ වගේ ශාලාව මැද කණු පේලියක් තිබුණා. දෙකක් තිබුණා, එක පේලියක්. ඉස්සරහම කණුවට හේත් වෙලා බණ ඇහුවේ උපාසකම්මගෙන කවුරුදු 70ක් විතර ඇති. මම ධර්ම දේශනාවේ මාතෘකාව මෙත්තානිසංස සූත්‍රය. මෛත්‍රියේ ආනිසංස දේශනා කරපු සූත්‍රය. ආනිසංස 11යි. මම මේ ආනිසංස 11 විස්තර කරනවා. සුඛං සුපති සුඛං පටිපුඤ්ඤති න පාපකං සුපිනං පස්සති මනුස්සානං පියෝ හෝති අමනුස්සානං පියෝ හෝති. ওই විදිහට මම විග්‍රහ කරගෙන යනවා. දැන් මම විස්තර කරමින් සිටියේ මුඛවන්නෝ විප්පසීදති කියන වචනේ. ඒ කියන්නේ මෛත්‍රිය වඩන අයගේ, මෛත්‍රිය වඩන පපුවක් ඇති අයගේ, දවසින් දවස මෛත්‍රිය ප්‍රගුණ කරන සිත් ඇති අයට ලැබෙන ආනිසංස වලින් එකක් තමයි මුඛවන්නෝ විප්පසීදති. ප්‍රසන්න පෙනුමක් ශරීරයට එනවා කියන එක. දුටු දුටුවන්ට අපේ ප්‍රියශීලී පෙනුමක් එනවා කියන එකයි ඒකේ අර්ථය. පැහැබර පෙනුමක්, ප්‍රියශීලී පෙනුමක්, කළුද සුදුද තලලලුද කියන එක නෙමෙයි, ප්‍රියශීලී පෙනුමක්. ඉතින් මම මේ ගැන විස්තර කරමින් ඉන්නවා. අපි ලස්සනට කැමතිද නැද්ද? කවුරු හරි ඉන්නවද මෙතන ප්‍රියශීලී ලස්සන පෙනුමට අකමැති කෙනෙක්? නෑනේ, නෑ. හැම ගෙදරකම කණ්ණාඩියක් තියෙන්නේ ඔය ඇත්තෝ ලස්සනට කැමති නිසා. උදේ ගමනක් යන්න ලැහැත්ති වුණාම ඔයක වටේ කී වතාවක් කැරකෙනවද? සූදානම් වෙලෙ එළියට බහින්න හැටලා අන්තිමටත් ගිහිල්ලා එනවනේ එතනට, නේද? ඔව්. ඒ නිසා හැඩතල පුළුවන් විදියට හදලා අඩුපාඩු තැම්පුරවලා විවිධ දේවල් කරලා ආලේපන විලේපන සහිතව ගෙදරින් පිට වෙනවා. වැස්සට අහු වුණොත් ඔක්කොම ඉවරයි, නේද? ඔව්. හැබැයි බුදුහාමුදුරුවෝ උගන්වනවා ආනිසංසයක්, මෛත්‍රිය ප්‍රගුණ කරන සිත් ඇති කෙනාට ලැබෙන රූපකාය ප්‍රසන්න පෙනුම දුටු දුටු වන්ගේ නෙත්සිත් පහන් කරන ඒ දර්ශනය වැස්සට අහු වුණාට මොනවත් වෙන්නේ නැහැ. මෛත්‍රී ආනිසංස. මේ කරුණ මම විස්තර කර දෙමින් ඉන්න අතරේ අර ඉස්සරහම කණුවට හේතු වෙලා බණ අහපු පාසකම්මක් ගැහුවා මදුරුවෙකුට පාරක් බොහෝම තද බල විදියට. කවුරුතු 70ක් විතර ඇති. දැන් කාගේ අවධානේ ඒ උපාසකම්ම වෙත යොමු වුණා. ඊට පස්සේ මම ඒක ගානකට ගත්තේ නෑ. මං ධර්ම දේශනාව සිදු කරනවා. ඒ අතරේ මම මෛත්‍රී ආනිසංස විස්තර කරලා මං කිව්වා බුදුපාමොක් මහා සංඝරත්නයට
දෙන මහා දානයකට වඩා මහා දානයකට වඩා එක ක්ෂණයක් මෛත්‍රී චිත්තය පහළ කරගත්තොත් ආනිසංස වැඩි කියලා බුදුහාමුදුරුව දේශනා කරනවා. බුදුහාමුදුරුවන් ජීවමාන බුදුහාමුදුරුව ඇතුළු මහා සංඝයාට දෙන දානයකටත් වඩා එක ක්ෂණයක් මෛත්‍රී සිත පහළ වුණොත් යම් කෙනෙකුට ආනිසංස වැඩි කියලා කියනවා බුදුහාමුදුරුව දේශනා කළා. මං කිව්වා ඒ නිසා මේ ඇත්ත මොනතරම් කල් මෛත්‍රිය වඩලා තියෙනවද මට කියන්න බලන්න කියලා මං කීප දෙනෙකුන් එහෙම දැන් අවුරුදු කීයක් විතර මෛත්‍රිය වඩලා තියෙනවද කියලා එක එක අය එක එක උත්තර දුන්නා. අර උපාසකම්මගෙනුත් මං ඇහුවා. එතකොට කිව්වා හාමුදුරනේ අවුරුදු 55ක් 60ක් විතර. ඒ කියන්නේ අවුරුදු 70න් 55ක් 60ක් විතර මෛත්‍රිය වඩලා තියෙනවා. මං ඒක කොහොමද මෛත්‍රිය වැඩුවේ? සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. එහෙමයි කිව්ව මෛත්‍රිය වැඩුවේ. මං ඒව කවුරුත් වැඩුවේ එහෙමද? කවුරුත් එහෙමයි කිව්ව වැඩුවේ. මං ඒව දැන් ඉතින් වැඩිලද මෛත්‍රිය? වැඩිලද? වැඩිලා නෑ. අපි එහෙනම් මෛත්‍රිය වඩනවා කියලා කටින් විතරයි මෛත්‍රිය වඩලා තියෙන්නේ. සිතින් මෛත්‍රිය වැඩිලා නෑ. මගේ ලෞතුරු බුදුරජාණන් වහන්සේ උගන්වපු හැම බණපදයකම තියෙන්නේ සිත ගැනයි බණ කියලා තියෙන්නේ. වැඩිය යුතු ප්‍රගුණ කළ යුතු මෛත්‍රිය වැඩිය යුත්තේ ප්‍රගුණ කළ යුත්තේ සිතේ මිස කටේ නොවේ. වචන අපි අරගන්නේ සිත එකඟ කරගන්න විතරයි. ඒ නිසා සිතින් මෛත්‍රිය වඩන කෙනාගේ පින්නතුනි කුරා කූඹියෙකුටවත් කවදාවත් විපතක් වෙන්නේ නැහැ. සිතින් මෛත්‍රිය වඩන කෙනාගේ අතින් මදුරුවෙකුටවත් අත ඉස්සෙන්නේ නැහැ. එතකොට කියයි හාමුදුරුවනේ විසගෝර සර්පයා දුටු තැන නොහරු මෝඩයා කියලා කියමනකුත් තියෙනව නේද කියලා. සමහර වෙම කියනනේ. පින්නතුනි මෛත්‍රිය ආනිසංස කියා දෙන බුදුහාමුදුරුව පැහැදිලි කළා විසගෝර සර්පයෙකුගෙන්වත් විපතක් වෙන්නේ නැහැ මෛත්‍රිය වඩන කෙනාට. එහෙනම් අපි ඒ සතා නිදහස් කරා කියලා ඒ සතාගෙන් අපිට හානියක් වෙන්නේ නැහැ. මෛත්‍රිය තියෙනවා නම් මෛත්‍රිය ප්‍රගුණ කළා තියෙනවා නම් මෛත්‍රිය වඩන කෙනාගේ අතින් පින්නතුනේ මෛත් මදුරුවෙක්වත් මැරෙන්නේ නැහැ. මදුරුවෙක්වත් මැරෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් අර මදුරුව කනකොට අවුරුදු 55ක් මෛත්‍රිය වැඩ උපාසකම්මට මතක් වෙන්නේ නැත්තේ කො චිකන් ගුන්ණියා. එහෙම නැත්තම් ඩෙංගු. ඒ නිසා මදුරුවට පහර දුන්නා. අපිත් එහෙම තමයිනේ. හැබැයි මෛත්‍රිය වඩන්න වඩන්න ඒ විපත අපේ අතින් වෙන්නේ නැහැ. ඒ නිසා මෛත්‍රී සිතුවිල්ලක් පහළ වුණොත් ඒ සිතුවිල්ල කුසල ගිනුමට මහා කුසලයක් එකතු කරලා දෙනවා. විශාල කුසලයක් එකතු කරලා දෙනවා. අපිට අද දවස තුල වැඩිපුර වැඩුණේ ද්වේෂයේ තරහේ ඊර්ෂ්‍යාවේ වෛරයේ අකුසල් සිද්ද, එහෙම නැත්නම් මෛත්‍රියේ කුසල් සිද්ද. අකුසල් සිද්නේ වැඩිපුර. ඔව්. එහෙනම් අකුසල් ගිනුමද දැන් වැඩි වෙලා තියෙන්නේ අපේ කුසල් ගිනුමද? අකුසල් ගිනුම. ඊළඟට අකුසල මූලය මෝහය මුලාව. අපි රැවටෙන අයද නැද්ද? අපි රැවටෙන අය. අපි රවටන්න හරි පහසොයි. අපි රැවටෙන්නේ හැමදාම ඇයි? ප්‍රඥාව අපේ වැඩි නැති නිසා. අවිද්‍යාව නැමැති අන්ධකාරයෙන් අපිට මේ ආලෝකය වැටුණම් අපි හිතනවා S2 පේනවා කියලා. S2ට පේන මේ භෞතික ලෝකේ කිසිම දෙයක යථාර්ථය අපිට පේන්නේ නැහැ. ඒ විනිවිද දකින්න අවශ්‍ය කරන ප්‍රඥාවේ ආලෝකය දැල්වී නැති නිසා අවිද්‍යාවේ අන්ධකාරය තුළ අපි ඉඳෙද්දි අපිට කවුරු හරි කිව්වොත් මොනව හරි දෙයක් නරකද ඕකට මෙහෙම කළොත් කියලා අපි ඒ දේ කරන්න යනවා. ඊට පස්සේ අපිට කියනවා ඕගොල්ලන් ගොඩාක් වැටුණ නේද මේ කාලේ වෙළඳ ව්‍යාපාරත් සෞත්තු වුණා ඉතින් ඔහොම කියලා. ඕවනේ ඉතින් නරකද මේ අහවලා අදහන්න පටන් ගත්තොත් කියලා ඔන්න කවුරු හරි කිව්වොත් අපි මොකද කරන්නේ? අදහන්න පටන් ගන්නවා. අලුතෙන්ම දැන් ගෙවල් වල සිතූ පැතූ සම්පත් ලබා දෙන්න කෙනෙක් අදහන්න පටන් අරන් තියෙනවා. කවුද? කවුද? කවුද මහත්තයෝ?
කොහොමද ඒකට පාවිච්චි කරන නම? ඔව්. සමහරු කියනවා ලාෆින් බුද්ධා කියලා. ඒ කියන්නේ hina වෙන බුදුහාමුදුරුව. තව කාලයක් ගියන් රවණ බුදුහාමුදුරුව, ඔරවණ බුදුහාමුදුරුව එහෙමත් එයි. මේ වචනේ කියනකොටම බුදුහාමුදුරන්ට අගෞරවයක් කරලා ඉවරයි. අපහාසයක් කරලා ඉවරයි. මිත්‍යා දෘෂ්ටික තැනට වැටිලා ඉවරයි. මහා පාප කර්මයක් පටන් අරන් ඉවරයි. බුදුහාමුදුරුව අපි මොනතරම් ප්‍රසන්න දර්ශනයක් විදියටද බුදුහාමුදුරුව දකින්නේ? බුදුමුව දැක්කහම සිත නිවෙනවා, සංසුන් වෙනවා. බුදුහාමුදුරන්ගේ ආරෝහ පරිණාහ සම්පත්තිය ගැන, උන්වහන්සේගේ දේහ ලක්ෂණ පිළිබඳව අපි දෙතිස් මහා පුරුෂ ලක්ෂණයක කියවලා තියෙනවා. එසේ දැන දැන තිබියදී මේකට අපි ලාෆින් බුද්ධා කියනවා නම් බුදුහාමුදුරන්ට එතෙන්දිම අපි බුදුහාමුදුරන්ට ප්‍රතික්ෂේප කරලා ඉවරයි. පින්වතුනි, මේ දන්නවද මේ කවුද කියලා? ඔක ආවේ කොහොමද කියලා දන්නවද? දන්නේ නැහැ. දැන් ලංකාවේ 35000ටත් ඔය බහිරව රූපේ ගන්න තියෙනවා. 35000 දක්වා තියෙනවා රන්නාලේපිත එක. ගෙවල් වල ගෙනල්ලා මිනිස්සු අදහනෝ දැන් පඳුරු දානවා, ඒකට සිතූ පැතූ සම්පත් ලැබෙනවා කියලා. චීනේ සලකන්නේ බුදුහාමුදුරුවන්ට වඩා බෝසතාණන් වහන්සේට. ඇයි? මහායාන සම්ප්‍රදායේ බුදු වුණ බුදුහාමුදුරුවන්ට වඩා බුදු වෙන්න ඉන්න බෝසතාණන් වහන්සේට සලකනවා. ඉතින් චීනේ හිටිය එක මිනිස්සෙක් හැම තිස්සෙම hina වෙලා ඉන්නේ. මේ මිනිස්සයා පාර දිගේ යනවා. ලොකු බඩක් තිබුණා. මේ බඩක් තියෙන hina වෙලා ඉන්න මිනිස්සයා කඩයක් ළඟට යනවා, අතපානවා, මොනව හරි ඉල්ලනවා. hina වෙලමයි. දුන්නොත් එහෙමයි, නැත්තම් ඒත් එහෙමයි, thank you කියලා යනවා. කිසි කෙනෙකුට දුන්නේ නැහැ කියලා දොස් කියන්නේ නැහැ. hina වෙලමයි ඉන්නේ. රෙදි කඩේකට ගියාම මට මේකක් දෙන්න කියනවා. ඒක ගවුමක් වෙන්නත් පුළුවන්. ඉල්ලගත්ත බෑග් එකේ දාගත්ත ගියා. තව ටිකක් දුර යනකොට සෙල්ලම් බඩු කඩයක්. ඉල්ලුවා, බොනික් එකක් ඉල්ලුවා, දුන්නා, දාගත්ත ගියා. thank you කියලා hina වෙලා ඔළුව පාත් කරලා ගරුසරු ඇතුව යනවා. නොදුන්නත් thank you, දුන්නත් thank you. hina වෙලමයි යන්නේ. හරි ප්‍රියශීලී. මේ මිනිස්සයා මෙහෙම යනකොට පොඩි ළමෙක් හමු වෙනවා. ඒ ළමයාට බෑග් එක අරිනවා. මල්ලෙන් ඇදලා ගන්නවා බෝනික්ක. ආ මේක මේ ළමයට හොඳයි. ඒකේ ළමයට දීලා යනවා. ඊළඟට තව දුප්පත් මිනිහෙක් දැක්කන් අරකින් ඇඳුමක් ගන්නවා, ඒක දීලා යනවා. දැන් මේ එකක්වත් එයාට නෙමෙයි. ඒක තමයි යාගේ දිනචරියාව. එක දවසක් රෑ මේ මිනිස්සයා මැරිලා උදේ කඩපිලක මැරිලා ඉන්නවා. පස්සේ මරණ පරීක්ෂණ ආදී කටයුතු කරද්දී අර ළඟ තිබුණු මල්ල බිමට හලලා බලනවා මොනවද තියෙන්නේ කියලා. මේකේ ඔක්කොම සෙල්ලම් බඩු අරවා මේවා එක එක බිමට හැලෙනවා. එක එක දේවල් අන්තිමට වැටෙනවා කොළ කෑල්ලක්. ඒකේ ලියලා තියෙනවා මතු බුදුවන මෛත්‍රී බුදුන් මමයි කියලා. මේ කොළ කෑල්ලේ ලියලා තිබුණා. දැන් මේ මිනිස්සු මෛත්‍රී බුදුහාමුදුරන්ට ලොකු ගෞරවයක්. බැලුවාම hina වෙලමයි ඉන්නේ හැමතිස්සෙම. මේකේ මොකක් හරි දෙයක් තියෙන්න ඕන. ඒ නිසා මිනිස්සු ලොකු පැහැදීමක් ගෞරවයක් ඇති කරගෙන හැදුවා පිළිරුවක්. ඒ රූපෙට රූපයක් හැදුවා. මොකද මෛත්‍රී බුදු වෙන බෝසතාණන් වහන්සේ හමු වුණා කියලා. ඊට පස්සේ බැලුවා මේකට හොඳ ඉල්ලුමක් තියෙනවා. පුංචි පුංචි ඒ වගේ රූප ටිකක් හැදුවා. මේකට ලොකු ඉල්ලුමක් තියෙනවා. මේක දැන් ව්‍යාප්ත වෙලා ගියා. ඕක ලංකාවටත් ගෙනාව විකිණුනේ නැහැ. ඊට පස්සේ මොකද කරේ? මෙන්න සිතූ පැතූ සම්පත් ලැබෙනවා, පුළුවන් නම් අදහන්න කියලා කිව්වා. ලැබෙනවා කිව්වොත් අපි ඕන දෙයක් අදහනවනේ නේ. ඒ නිසා දැන් ලංකාවේ සැරියුත් හාමුදුරන්ට කිසිම වටිනකමක් නැහෙනේ. ප්‍රඥාවේ මහා ප්‍රඥයන් අතර අගතනතුර ලැබුව සැරියුත් හාමුදුරන්ට කවුරුවෙත් ගරු කරන්නේ නැහැ. ලංකාවේ කිසි කෙනෙක් ප්‍රඥාව ඉල්ල නැහැ නේ. ඉල්ල නැහැනේ කවුරුත් ප්‍රඥාව නැහැ. හැබැයි සීවිලි හාමුදුරන්ට ලැබුණනේ. ඒ නිසා සීවිලි හාමුදුරන්ගේ පින්තූරේ නම් මිනි පෙට්ටි සාප්පුවේ තියනවා. ගියාම බලන්න මං කියන්නේ බොරුද කියලා. අනුරාධපුර භූමියට නුදුරු තැනක මස් කඩේකත් ඇතුලේ සීවිලි පින්තූරේ එල්ලලා තියනවලු. හරක් මස් කඩේක දැකපු කෙනෙක් ඡායාරූපයක් අරගෙන අර එල්ලලා තියෙන මස් ටිකයි හාමුදුරන්ගේ ෆොටෝ එකයි ගෙනල්ලා පෙන්වලා තිබුණා හාමුදුරු නමකට. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? සීවලි හාමුදුරුවන්ට ලැබුණා මටත් ලැබේවා කියලා උදේටත් දුන් ටිකක් අල්ලනවා, හවසටත් දුන් ටිකක් අල්ලනවා. හැබැයි කවුරුවෙත් සැරියුත් හාමුදුරුවන්ට ওই සැලකිල්ල නැහැ. අනේ උන්වහන්සේට වැඩේ මටත් ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රඥාව ඉල්ලන කෙනෙක් කවුරුවෙත් නැහැ. අපේ ළඟ ඒ තියෙන්නේ තෘෂ්ණාවමයි. මිනි පෙට්ටි කඩේ මේ පින්තූර ගහලා දුන් ඇල්ලුවේ ඇයි? එක්කෙනෙක්වත් මැරේවා කියලා නේ කියන්න වෙන්නේ. වෙන මොනවා කියන්නද නේ? දවසේ ආදායම් වැඩි කරගන්න. ඒ නිසා මේක තෘෂ්ණාව මත පදනම් වී තියෙන දෙයක්. මෝහයෙන් මුලා වූ කෙනා කවුරු හරි කිව්වොත් මෙන්න මේ දේ කරන්න ලැබෙනවා කියලා අපි ඒක අදහනවා. ඕන මිත්‍යා දෘෂ්ටික සංකල්පයක අපි පැටලෙනවා. රැස් කරන්නේ කුසල් දකුසල්ද? අකුසල්. ප්‍රඥාවේ ආලෝකය ඇති කරගන්න දිශාවට අපි යොමු කරන්න කවුරු හරි හැදුවත්, බලෙන් හැදුවත් හරි අමාරුයි එතනට යොමු වෙන්න. හැබැයි පින්නතුනි, වාසනාවකට භාග්යයකට කටින පින්කමේ ආනිසංස අහලා තියෙන නිසා පන්සල පැත්තට එන්නේ නැති කෙනෙක් වුණත් කටින පින්කමේදී නම් අජිත් මහත්තෝ එනවා. කටින පෙරහැරට අඩුතරමින් පාර දිගේ පෙරහැරට හරි එකතු වෙනවා. මහරෑ දෙකට හරියේ කටින පෙරහැරක් ගියත් ගම්වල නිදාගෙන ඉන්න අය ඇහැරවගෙන පාරට ඇවිල්ලා කඳු බැහැගෙන ඇවිල්ලා කටිනට අත ගහලා යනවා. මොකද ඒ ආනිසංසය අනිත් සියලු අකුසල් අහෝසි කර්ම කරලා ප්‍රබල කුසල කර්මයක් බවට පත් කරගන්න පුළුවන් කියන විශ්වාසය තියෙන නිසා. ඉතින් ඒ නිසා එහෙමනම් අපේ ජීවිතේ වැඩිපුර අපි රැස් කරගෙන තියෙන්නේ පින්වතුනි කුසල් දකුසල්ද? තම තමන් ඇස්පියාගෙන කල්පනා කරලා බලන්න. මගේ ජීවිතේ මං වැඩිපුර රැස් කරගෙන තියෙන්නේ ලෝභ, දෝෂ, මෝහ අකුසල් සිතුවිලි වලින් රැස් කරපු අකුසල්ද? අලෝභ පරිත්‍යාගය, මෛත්‍රිය, ප්‍රඥාව මුල් කරගත්තු කුසල්ද කියලා හොඳට බලනකොට තේරෙනවා. අපේ ළඟ වැඩිපුර තියෙන්නේ රැස් වෙලා තියෙන්නේ, નિરાයාසෙන් එකතු වෙලා තියෙන්නේ ස්වභාව ධර්ම වටපිට බැලුවත අකුසල් වඩන සිතුවිලි උපද්දන දෙමයි පේන්න තියෙන්නේ, ඇහෙන්න තියෙන්නේ, දැනෙන්න තියෙන්නේ. ඒ නිසා අපි අකුසල් කන්දක් රැස් වෙනකොට කුසල් කින්දක් විතර එකතු වෙනවා. එහෙනම් අද රෑ මලොත්, අද රෑ අපි මලොත් අපිට කොහෙද උරුම වෙන්නේ? කොහෙද අපිට උපදින්න ලැබෙන්නේ? අර අකුසල් ප්‍රමාණය විපාක දෙන්න සුදුසු තැනක. එතකොට කුසල් ස්වල්පයක් තියෙන්න පුළුවන්. අකුසල් ගොඩක් තියෙන නිසා අපි එතනට සුදුසු තැනක උපදීවි. එහෙමනම් මෙහෙම ඇහෙනකොට, මෙහෙම දැනෙනකොට, මෙහෙම හිතෙනකොට අපිට වෙනස් වෙන්න හිතනවද නැද්ද? හිතෙනවා. අපිට අපි ගැන බයක් ඇති වෙනවා. එතකොට අපිට අන්න බුදුහාමුදුරුව මතක් වෙනවා. උන්වහන්සේගේ ධර්මයට මීට වඩා කිට්ටු වෙන්න, ලං වෙන්න, සමීප වෙන්න හිතෙනවා. මොකද නොදන්න කාරණා මේවා. දැනගෙන කළත් නොදැන කළත් අපායට වැටෙන කෙනා වැටෙනවාමයි. ආනන්තරිය පාප කර්මයක් කරොත්, ක්ෂණික කෝපය නිසා අම්මගේ ජීවිතයේ දරුවෙක්ගේ අතින් අහිමි වුණොත්, එයා මොන පින්කම් කරලා තිබුණත් ඊළඟ භවය අපාය ගාමී වෙනවාමයි. කවුද කියන්නේ? බුදුහාමුදුරුවෝ. ඒක බුදුහාමුදුරුවෝ කියන නිසා වෙන එකක් නෙමෙයි, ඒක තමයි ඇත්ත, සිදුවෙන දේ. එහෙමනම් අර සියලුම පුංචි පුංචි කුසල කර්ම ඔක්කොම මොන ගණේටද වැටෙන්නේ? විපාක දෙන්න කාලේ නැහැ. අහෝසි කර්ම ගණේට වැටෙනවා. එතකොට කඨින මහා පින්කමෙන් අපිට තියෙන වාසිය මොකද්ද? අපිට තියෙන වටිනකම මොකද්ද? මේක මහා කුසලයක්, ප්‍රබල කුසල කර්මයක්. ඒ නිසා පුංචි පුංචි අකුසල කර්ම ගොඩක් විපාක දෙන්න තියෙන දේවල් මේ කුසල කර්මයේ විපාකේ අත්විඳින්න එනකොට අර අකුසල කර්ම ගොඩක් පුංචි පුංචි ඒවා අහෝසි වෙලා යනවා. කාලය නැතුව යනවා විපාක දෙන්න. ඒ නිසා මේ ප්‍රබල මහා ආනිසංසදායක කුසල කර්මය ජීවිතේ අපිට කරගන්න ලැබෙනවා නම් ඒක මහත් භාග්යයක්. ඒකට ප්‍රධාන දායකත්වය තමන්ම ගන්න ඕනයි කියලා නෑ. කවුරු පින්කමක් කළත් තමන්ටත් පුළුවන් එතනට දායක වෙන්න, සම්බන්ධ වෙන්න, දැකලා සතුටු වෙන්න. එයයි අපි කළ යුතු වන්නේ. ඒ නිසා එහෙමනම් අද ජීවිතයේ මහත් වූ සතුටක් අත්විඳිනවා නේද අජිත් මහත්මයා? ඔව් අත්විඳිනවා. ඒ වගේම නෝනා මහත්මිය, ඒ වගේම දෙමව්පියන් දෙපාර්ශවයේම අනිකුත් ඥාති හිතයි සේන් මේ මහා පින්කමෙන් තමන් මූලිකත්වයේ අරගෙන කටයුතු කරනකොට තව පිරිවරක් ඒ පස්සෙන් එනවා. ඒ මූලිකත්වය අපි ගන්න කෙනා එයා හැමදේම දුක සැප සොයා බලනවා. වස් ආරාධනා කළ දවසේ ඉඳලා හාමුදුරුවන්ගේ දුක සැප සොයලා බලනවා. සිව් පසය ගැන විමසා බලනවා. පන්සලට නිකන් හරි එන්න එනවා යනවා වෙනදට වඩා. එතකොට පන්සලට එන වාරයක් පාසා ඇති වෙන්නේ කුසල් සිතුවිලිද දකුසල් සිතුවිලිද? කුසල් සිතුවිලි. ඒ බද්ධතාවයත් එක්ක මේ පින්කම හොඳින් කරන්න ඕනේ කියන සිතුවිල්ල පහළ වෙනවා. එතකොට දැන් වස් ආරාධනා කර දවසේ ඉඳලා මේ තුන් මාසෙ පුරාම එන සිතුවිලි මොනවද? කුසල් සිතුවිලිද අකුසල් සිතුවිලිද? කුසල් සිතුවිලි. එහෙමනම් අපි කටිනියක් බාර ගන්නවා කියන්නේ අර හැමදාම අකුසල් වලට වැඩි තැනක් දෙන අපේ සිත. අකුසල් ගොඩක් රැස් කරන අපි ඒ මුළු තුන් මාසෙම මේ ගැන හිතන්න ගන්නවා. මේ ගැන සැලසුම් කරන්න ගන්නවා. මේ වෙනුවෙන් කැප වෙන්න පටන් ගන්නවා. එතකොට අපි කුසල කර්ම රාශියක් ඔය අතරේ අවශේෂව සිද්ධ කරගන්නවා. අන්තිමට කටින මහා පින්කම කරන දවසේ හරියට ගමක චෛත්‍යයක් හදලා පන්සලේ තුන් මාසයක් ඒ චෛත්‍ය බැඳලා හදලා අන්තිමට කොත් පළඳන දවස වගේ මුළු ගමටම කොත් පළඳනවා වගේ මේ මහා පින්කම සිද්ධ කරන්නේ නිකන් නෙමෙයි ගම පුරා ප්‍රදක්ෂිනා කරලා හාමුදුරුවන්ට පූජ කරන මේ කටින චීවරය ඕනතරම් චීවර පූජාවන් අපිට සිදු වෙනවා. මට සිවුරු මොනතරම් පූජ කරනවද බණවලට ගියාම? උපාලි හාමුදුරුවන්ට අවුරුද්දකට සිවුරු කීයක් පූජ කරනවද පිරිකරවලට? හැබැයි ඒ එක සිවුරක්වත් මේ කටින සිවුරක් එක්ක සමකරන්න බෑ. මේ කටින චීවරය බලන්න පිළියෙල වෙන හැටි මේ කටින චීවරයට මුලින්ම රෙදි ගන්නවා. දැන් ඉස්සර නම් කපු කැටලා නූල් අරගෙන නූල් වලින් රෑ එළි වෙනකොට ඒ රෙද්ද වියනවා. වියලා උදේ වෙනකොට පඳු ගහලා සිවුර මහලා ඔක්කොම කරලා ඉවරයි. දැනටත් එහෙම කරන තැනක් තියෙනව දන්නවද? නාරාහේම් පිට ඔයත් අහලා ඇති බුදු පිළිම හදන බුදු පිළිම හදන පන්සලක් තියෙන්නේ. ඔය ගොඩාක් තැන්වලට බුදු පිළිම අරගන්නවා අරන් එනවා එතනින්. රත්නපුරේ නන්ද කියන හාමුදුරුවෝ ඒ පන්සලේ හැම අවුරුද්දෙම දැන් මේ මාසෙත් හිටානිද්ද තියෙනවා. රෑ එළි වෙනකොට දැන් ඒ පන්සලේ මේ වෙනකොට ඒ පින්කම සඳහා වෙනම පුංචි කුඹුරු කෑල්ලක වීපවා ඔක්කොම සූදානම් කරගෙන තියෙන බුද්ධ පූජාවට රෑ එළි වෙනකොට නූල් වලින් රෙදි වියලා පන්සලේම ඒ වියපු රෙද්ද ඉන් සිවුර මහලා ඒ සිවුරට පඳු පොවලා සියල්ල කළා. ඊට පහුවද දවල් වෙනකොට කටින චීවරයේ පූජ කරනවා. දැන් අපිට පහසුව සඳහා අපි රෙදි තියෙනවා ඉස්සර වගේ නෙමෙයි. පහසුවෙන් රෙදි ගන්න අපි ඒ රෙදි අරගෙන කටින චීවරය පිළියෙල කරනවා. මේ කටින චීවරය පිළියෙල කරනකොට කටින සිවුර මහන්න කී දෙනෙක් කැමැත්තෙන් ඉන්නවද බලාගෙන ඉන්නවද? කටින සිවුර මහනවා. දැන් මේ සිවුර මහලා අතන මෙතන තියන්නේ නැහැ. මේ සිවුර බොහොම ගෞරවාන්විත බඳුනක අපි තියනවා. සමහරු මේකට නෙළුම් මලක් හදනවා. සමහරු තමන්ගේ අතින් ඒකට මොනවා හරි දෙයක් සකස් කරනවා. හදලා තියාගෙන හිස මත තියාගෙන සාදුකාර දිදී ගම පුරා යනවා. කී දෙනෙක් දෑත තියලා හදවතින් සාදු කියලා අත ගහනවාද? මෙහෙම වන්දනා කරලා 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 පන්සලට අරගෙන ඇවිල්ලා මහා සංඝරත්නයට පූජ කරනවා. උපාලි හාමුදුරන්ට නෙමෙයි, මහා සංඝරත්නයට සාංගීකව කටින චීවරය පූජ කරනවා. ඊට පස්සේ මහා සංඝයා විසින් මොකද කරන්නේ? ඒ විනය කර්මය මෙහෙ කරනවද මන් දන්නේ නැහැ. අපි නම් පෝය ගයක් තියෙන තැනකට යනවා. මහා සංඝයා එකතු වෙලා ඊළඟට සංඝ සම්මුතියෙන් ඒ චීවරය එක හාමුදුරු නමකට පවරනවා. ඒකත් විනය කර්මයක්. ඒ චීවරය බාරගන්න ලැබෙනවා නම් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමකට වස්වසල වස් ආරක්ෂා කරගෙන ඒක ඒ ජීවිතේ උන්වහන්සේ ලබන මහා භාග්යයක්. වෙන සිවුරු වගේ නෙමෙයි. ඒ සිවුර බාර ගැනීමම කුසල කර්මයක්. ඒ චීවරය මාස 3ක් යනතුරු උන්වහන්සේ කොට්ටේට තියාගන්නවා, ළඟ තියාගන්නවා. ඒ චීවරය නැතුව කොහෙවත් යන්නේ නැහැ. චීවරය අරගෙන යන්න යන තැන්වල පිට එක රැයක් හරි ගත කරනවා නම් ඒ චීවරය අරගෙන යන්න. ඒක මහා අනර්ග වස්තුවක්. ඉතින් මේ කටින චීවරය පූජ කරන පින්කමට කියනවා කටින මහා පින්කම කියලා. ඒ හා සම්බන්ධ අවශේෂ පින්කම් ගොඩක් සිදු කරනවා. මේ සියල්ලටම සම්බන්ධ වෙලා දායක වෙලා එකතු වෙලා සියලු දෙනාම මේ වෙනකොට බොහෝ කුසල් රැස් කරගෙන සිටින්නේ. දැන් එහෙමනම් මේ පින්කම වසරකට වරක් කෙරෙන නිසා අපේ ජීවිතේ අපිට භාග්යක් උදා වෙනවා. හැමදාම අකුසල් එකතු වෙන අපිට මේ පින්කම අරමුණු කරගෙන වටිනා කුසලයක් ශ්‍රේෂ්ඨ කුසල කර්මයක් සිද්ධ කරගන්නට මේ හැම දෙනා මේ පින්කමට දායක වුණ ඇත්තෝ. මේ සියලු දෙනා මේ පින්කමේ ආනිසංස ලැබුව ඇත්තෝ. ඒ නිසා කල්පනා කරන්න මේ අනන්ත වූ පුණ්‍ය ශක්තිය මගේ මෙලව ජීවිතයට විතරක් උපකාර කරන එකක් නෙමෙයි. කම්ම බන්ධු මේකත් අයිති වෙන්නේ කර්ම ගණයට, කුසල කර්ම ගණයට. ඒ කුසල කර්මය, ඒ කුසල නෑයා මේ භවයේදී වගේම ඊළඟ භවයටත්, භවෙන් භවයටත් අපට ජීවිතේ යහපත සැනසෙල්ල උදා කරලා දෙන්න සමත් මහා පින්කමකට අපි සම්බන්ධ වුණා කියලා කවුරු සතුටු වෙන්නේ? පින්වතුනි, මීට වඩා මම කාලය ගැනීම සුදුසු නෑ. දැන් මං පැයක් පෑත්තන්ට ධර්ම දේශනා කළා. පින් සිද්ධ කරගත්තා. සතුටුයි නේද කාටත්? සතුටුද නැද්ද? සතුටුයි. අද දවසේ ඔය ඇත්තෝ ලොකු සතුටකින් ගෙදර යන්න. අපේ ජීවිතේ මේ වසරේ අපි කරගත්තු වටිනම ආයෝජනය සිදු කරේ අදයි කියලා. මේක ආධ්‍යාත්මිකයි, මේක භෞතික ආයෝජනයක් නෙමෙයි. ආධ්‍යාත්මික ආයෝජනය භෞතික ආයෝජන වලට වඩා ඉතාම වටිනවා. ඒ සතුට, ඒ සැනසෙල්ල ළඟා කරගන්න අපි දැන් පින් දෙමු. මේ උතුම් මහා පින්කම සිදු කරගන්න මේ ඇත්තන්ට භාග්‍ය උදා වුණේ පන්සලේ උපසපන් ස්වාමීන් වහන්සේලා වස්වසා වැඩ සිටිය නිසායි. එහෙමනම් කීනමක් වස්වසා වැඩ සිටියද? කීනමද? උපාලිහාම් දෙනමක් වස්වසා වැඩ සිටියා. එහෙනම් උන්වහන්සේලා වස්වසා වැඩ සිටියේ නැත්තම් මේ පින්කම කරගන්න මේ ඇත්තන්ට ඉඩ ලැබෙනවද? ඉඩ ලැබෙන්නේ. අපිට මේ මහා පින්කම කරගන්න වස්වසා වැඩ සිටිමින් අපට ධර්මානුග්‍රහය දැක්වූ ගෞරවනීය හාමුදුරුවනේ ඔබ වහන්සේලාට මේ පින් ලැබේවා. ඔබ වහන්සේලාගේ සසුන් වැඩ වඩන්නට දිවි මඟ තව තවත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ පින්කම සිදු කර ගැනීමේදී ඒ දායකත්වය දරන්නට එක් දායක මහත්මයෙකුට ප්‍රධානත්වය ගන්නට දායක සතර පේරුව නියෝජනය කරන දායක පින්වතුන්ගේ දායක ස්වභාවයෙන් ඒ සඳහා අනුමැතිය ලබා දෙනවා. ඒ අනුමැතිය ලබා දුන් සියලුම දායක පින්වතුන්ටත් පින්කමේ මූලිකත්වය අරගෙන කටයුතු කළ අජිත් පීරිස් මහත්මානන්ට, නෝනා මහත්මිය, දෙමව්පිය ඇතුළු සියලු දෙනාටමත් මේ පුණ්‍ය ශක්තිය ඔබේ දිවි මඟ පහන් කරගන්න ඔබට ආලෝකයක් වේවා. ඔබේ ජීවිතවලට වගේම අද මේ පින්කම සිදු කරලා හෙට දවසේ තම ස්වාමි දියණිය රෝහල්ගත කරනවා. වාසනාවන්ත පුණ්‍යවන්ත දරු සම්පතක් ලැබීම පිණිස මේ පුණ්‍ය ශක්තියේ ආශිර්වාදය එතුමියටත් දරුවාටත් හැම දිනාටමත් ලැබේවා, ලැබේවා, ලැබේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ පින්කම සිදු කරද්දී විවිධ අයුරින් සැරසිලි කරන්න ඇති. මේ සියල්ලට විවිධ අයගේ ශ්‍රමය ලැබෙන්නේ නැති. ඒ සෑම ශ්‍රම සම්පත්තියක්ම කැප කරපු අයට මේ වෙනුවෙන් අතහිත දෙමින් ක්‍රියා කළ අයට මේ පින් ලැබේවා. මෙලව යහපත් වේවා. ඒ සියලු දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ පින්කම සිදු කරද්දී කටින චීවරය පිළියෙල කර ගැනීම ආදී හැම දෙයකදීම අත්තුදව් දීපු අය ඉන්න ඇති. කටින පෙරහැරේ විවිධ කලාවන්, කුසලතාවයන් ඒ පින්කමට පූජෝපහාර පිණිස එකතු කරන්න ඇති. ඒ සියලූම දෙනාට දරු දෙරයන් ඇතුළු හැම දෙනාටම. හේවිසි පූජා පවත්වන්න ඇති ඒ ශිල්පීන්ටත් හැම දෙනාටම මේ පින් ලැබේවා. ඒ සියලු දෙනාම නිදුක්වේවා, නීරෝගිවේවා, සුවපත්වේවා කියල සාදු කියන්න. ඒ වගේම මේ පින්කම අවසාන වෙනතුරු රැඳී ඉඳලා මේ අවස්ථාවේ පින්කමෙන් ලැබූ මහත්ඵල මහා ආනිසංස සිහිපත් කරලා තව තවත් සතුටු වෙන්නට රැඳී සිටි මේ හැම දෙනාටම කර්මය නැමැති විෂය ගැන පුංචි බණක් මම කිව්වා. පරලොවදීත් පිහිට වෙන නෑදෑයා කර්මයයි කියලා මම විස්තර කළා. ඒ කර්මය ගැන යම් දැනුමක් ලබාගෙන මේ තප්පරේ සිට ජීවිතයේ අංශු මාත්‍රයකින් හරි වෙනස් කරගන්න අදිටනක් සිතුවිල්ලක් පහළ වුණ සියලු දෙනාටම මම ආශිර්වාද කරනවා. ඔබ සියලු දෙනාටම මේ විදියට බුදු ගුණ නිතරම සිහිපත් වේවා, ඒ ගුණයෙන් සිත සුපහන් වේවා, ජීවිතයට යහපත සැලසේවා, සියලු දෙනා ලොව සුවපත් වේවා, සදහම් ගුණ සිත්වලට දැනේවා, සදහම් මග පියවර එසවේවා, ජීවිතයට යහපත සැලසේවා, සියලු දෙනා ලොව සුවපත් වේවා, නිකෙලෙස් සංඝ ගුණ නිති සිහි වේවා, ඒ ගුණයෙන් සිත සුපහන් වේවා, ජීවිතයට යහපත සැලසේවා, සියලු දෙනා ලොව සුවපත් වේවා. ඒ වගේම සෑම ධර්ම දේශනාවක් අවසානෙම මම තව එක යුතුයකමක් කිටු කරනවා. ඒ තමයි මගේ අම්මට, මගේ තාත්තට මම කරගත්තු පින්කමෙන් පින් අනුමෝදන් කරන එක. ඔය ඇත්තෝ තම තමන්ගේ දෙමව්පිය සිහියට නගා ගන්නද. අපි මිනිස් ලෝකේ උපදින්නේ කුසල විපාකයකින්. කුසල විපාකයකින් මිනිස් ලොව ඉපදුනත් සෝබා දහමට ඔරොත්තු දෙන්න මාස 10ක් විතර ගත වෙනවා. ඒ මාස 10 අපි රැඳී සිටින්නේ මව් කුස තුල. අපි ආරක්ෂා කරන්නේ අම්මා. අපි පෝෂණය කරන්නේ අම්මා. ස්වභාව ධර්මයට අපේ ගත විවෘත කරන්න පුළුවන් තත්වෙට එනතුරු රැකගෙන පෝෂණය කරගෙන අපේ අම්මා ඒ කාල පරාසය තුල වතුර පොදක් බිව්වත් දරුව ගැන හිතලා බිව්වේ. ඒ කාල පරාසය තුල කෑම බත්කටක් කෑවත් උෂ්ණාධිකද නැද්ද කියලා සොයලා බලලා කෑවේ. කුස තුල ඉන්න දරු පැටිය පිළිබඳ අප්‍රමාණ පපුවේ පිරුණු ගෞරවය, ආදරයේ සෙනෙහස ලෙංගතුකම ඇතිව ඒ දරුවා ඇති දැඩි කළා. මිලවට බිහි වුණාට පස්සේ ජීවිතෙන් ජීවිතේ බිහි කරලා ළමෙදට තුරුළු කරගෙන කුණු වතුර තේ හැන්දක් ඇරුණුකොට භෞතිකව වෙන කිසිදු ආහාරයක් නැතුව අම්මා පිට කිරි දෙනවා. ඒ මව් කිරි ටිකෙන් ගත පෝෂණය වෙනවා. ඒ මව් කිරිවල කාබෝහයිඩ්‍රේට්, විටමින්, ප්‍රෝටීන් විතරක් නෙමෙයි ආදරය තිබුණා, කරුණාව තිබුණා, මෛත්‍රිය තිබුණා. ඒ සියල්ලම එකතු කළා දීපු කිරි ටික තමයි ජීවමය ශක්තිය දුන්නේ අපේ ශරීරයට. ලෙඩක් දුකක් හැදුණු කලක වුණත් අම්මා ළඟට වෙලා රෑයිලි වෙන තුරා නිදි වරාගෙන ඇඳේ කොනක වාඩි වෙලා ඔළුවට අත තියාගෙන අපිට සෙත් පැතුවා දන්න පිරිත් ගාථා සේරම කියලා. පපුවේ හුස්ම ටික වැටෙන වේගෙ විමසලා බැලුවා අම්මගේ හුස්ම ටිකට වඩා මගේ හුස්ම ටිකට ආදරය කළා කියලා මන් දන්නවා මගේ අම්මා. අම්මේ ඔබට මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ජීවිතයේ අඳුරු ලෙනේ ආලෝකය අම්මා.
මෙත් මුදිතා සුවඳ අරං මාසනසු අම්මා කරුණාවේ සිහිලස මට කියා දුන්න අම්මා මේ පින්ගෙන සසර දුකින් මිදෙන්න මගේ අම්මා
මගේ ලෝකයට ඒ ලැබුණු සෙනෙහසට සිත් සතර දිසාවෙන් රැකවරණයකුත් තිබුණා. ඒ තමයි තාත්තා. දසමසක් කුසදරන කාලේ තාත්තගෙන් ලැබුණු සෙනෙහස අම්මා සඳ මඩලක් වගේ ඒ සඳටත් එළිය දෙමින් මගේ ලෝකෙත් එළිය කළා. කුසගින්දර විඳ දරාගෙන මගේ කුසගිනි නිවන්න කැප වුණා. අපේ ලෝකයට අම්මා කිරි දෙනකොට අම්මගේ ගතේ කිරි එරෙන්න ගෙදරට ඕන කරන පෝෂ්‍යදායී ගුණය ඇති ආහාර ටික තාත් අරගෙන ආවා. අපට දුන් මේ රැකවරණයත් පෝෂණයත් අමතක කරන්න බෑ ජීවිතේ කවදාවත්. එදා මෙන් මාදත් මගේ ලොවට ආශිර්වාද කරන මියගිය තාත්තේ ඔබතුමාටත් මේ පින් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා.
හිරු සඳුසේ මගේ ලොවම එළිය කරන පියා ආදරයෙන් කරුණාවෙන් මගේ පුතේ කියා සිහි කරනවා පපුවේ පිරුණ සුවඳ ඔබේ දයා පින් දෙන්නම් මේ පින්ගෙන සැනසේවා කියා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.